අප බොහෝ කාලයක් තිරක්ෂණය පුරුදු කළේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි යනුවෙනි. දැන් අප මෙයට දෘෂ්ටිගත වී ඇත. ඉතින් ආන්නේ මොකද්ද අප ගැන අනුකම්පාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අතර වෙනස පැහැදිලි කරලා දෙන්න කියලායි මේ කියන්නේ. දැන් අනිත්‍ය කියන වචනයක් මේ බුද්ධ ශාසනයේ තිබුණ වචනයක්. මේක ඉතා මෑත කාලයකදී අනිත්‍ය කියන්නේ මොකද කියලා තමයි සිංහල මිනිස්සු අහනකොට. ඒකනේ සිංහල කියලා වචනයක් දුන්නා සංස්කෘත වචනයක් අනිත්‍ය කියලා. සංස්කෘත භාෂාව හදාරලාපු විශාරද පින්වත් පිරිස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එපා කිව්වා කරෝ පිරිස. ලෝකායත සාහතර හදාරන්න එපා. දුකුලාය වැතක් කියලා පෙන්වුවට පස්සේ ගණන් ගන්නේ නැතුව. ඔය ලෝකායත සාහත්‍රයක් හදාරලා ඒවෙන් කොච්චර වැඩ ගන්න තියෙනවද කියලා හිතාගෙන සංස්කෘත භාෂාව හදාරලා එන කාලයක් තිබුණා අපේම බෞද්ධ පිරිස. ස්වාමීන් වහන්සේලා ඒ කාලේ. අද ඊයේ නෙමෙයි. ඉතින් ඒක වැලක් මේ නිවන් දකින්න අවශ්‍ය එකක් නෙවෙයි. නව නිවන් දකින්න මේ කාලේ බලුවායි ඊට වඩා මේ වැදගත් දෙයක් තියෙනවා ඌයන් කරගන්න කියලා හිටන් ඔය විවිධාකාර සංස්කෘත පොත් බලන්න හිම ඉගෙන ගන්න කමක් නැහැ නේ කියලා ටිකෙන් ටික ඒක නැඹුරු වෙලා අන්තිමන මොකද කරන්නේ? බොහෝ වැදගත් හැටියට සලකන්න පටන් ගත්තා. සංස්කෘත භාෂාව හදාලා දන්න මහා දැනුවත් තියෙනයි. ඒ නිසා හරි කැමැති ඔය භාෂාවන් හදාලා එන්න ගිහිලා අපි ආනන්ද නාලන්ද වැනි විශ්වවිද්‍යාල තිබුණා. ඔය ඔවා තිබුණ ඉස්සර ඉන්දියාවේ මහායානේ මුල් කරගත්ත ඒ වගේම බ්‍රාහ්මණික ආගම් සම්බන්ධ වෙච්ච වැඩ පිළිවෙලේ ක්‍රියාදාමය. ඔයා ගිහිලා ඉගෙනගෙන ආවට පස්සේ සාමාන්‍ය පොඩි ඔළුවක නෙමෙයි ආපහු එන්නේ. යනකොට පොල් ගෙඩියක් හිතර තිබිච්ච ඔළුව කොස් ගෙඩියක් හිතර හදාගෙන ආපහු එන්නේ. මොකද වාසාවක් ඉගෙන ඉන්නේ පොඩි මිනිසු නෙමෙයිද? අම්මගේ වාසාව අමතක වුණා. අප්පගේ වාසාව අමතක වුණා. අම්මා අප්පගේ වාසාව සිංහල වාසාව. අම්මා අප්පගේ වාසාව අමතක වෙලා ආවට පස්සේ අම්මා හඳුලන්නේ නැතුව ගියා. කවුද අම්මා? ඒ කවුද? ආ මාතෘ. ලොකුවකින් කිව්වා. මාතෘ කිව්වම දැන් තේරෙන්නේ. අම්මා කිව්වම ඉස්සර තේරෙනවා. අර හරක් බල බලා ගහක් ගන්න ගිය කොල්ලා වෙලා හිටපු කාලේ මහණෙන් ඉස්සෙල්ලා ඌට තේරෙනවා අම්මා තාත්තා කියන්නේ. අම්මා අප්පා කියන්නේ. දැන් මහණිලා ගිහලා ඉතන අර ඉගෙන ගිනේ මාවට පස්සේ දැන් අම්මා කියලා කරු ඒ කවුද? වචනේ මතකත් නේ. මාතෘ. එතකොට අප්පා මතක නැහැ. පීතෘ මතක. පීතෘ කිව්වම අප්පාගේ අදහස ඉන්නේ. ওই જાතිය ඉතින් ක්‍රමයක් ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිච්ච කියන්නේ මොකද හාමුදුරනේ? අනිස කියන්න බෑ. සිංහලනේ. අනිත්‍ය දුන්න වචනේ. අනාත කියන්නේ අනාත කියන්න බෑ ඒක සිංහලනේ. අනාත්ම ඉගෙන ගනි. ඒවා තමයි නියම සිංහල. සංස්කෘත පද බුදුරජාණන් වහන්සේ පද හදාරන්න එපා කිව්වා සංස්කෘත භාෂාවට මේ බුදුදහම පරිවර්තනය කරන්න එපා කිව්ව වචනේ දුකුලා ඇවතක් වෙනවා කියලා පෙන්නලා අයින් කරපු වචනේ පැත්තකින් තියලා අන්න අර ජාතිය වචන දෙන්න පටන් ගත්ත එකේ ප්‍රතිඵලේ අද අපිට කතා කරන්න බෑ සිංහල කියලා වචන 175 කතා කරන්නේ සංස්කෘත. කොරන් දියකුත් නැහැ වෙන අපිට කතා කරන්න දැන් මතකේ තියෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ ඉඳලා හුරු වෙලා තියෙන්නේ සිංහල වචන කියලා සංස්කෘත කතා කරන්න පුරුදු කරලා. ගැලපෙන ගැලපෙන වචන කටට හුරු වෙලා තියෙන ඒවා දෙනවා ඒව ඔක්කොම අරගත්තා. කර්මය කියන්නේ මොකද? කම්ම කියන්නේ කර්ම. කම් කියන්නේ සිංහල. ඒක හරි ලද බොළඳයි. කර්ම කිව්වහම සංස්කෘත. ඒක හදා සිංහලට දුන්නේ. කම්ම කියන්නේ කර්ම කියන කේ තේන්නේ නැද්ද ඔබට? කර්ම වලට කම්ම කියන්නේ. දැන් අදත් ඔය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගහම සිංහල භාෂාව කියලා මතක තියා මොහොතකින් දාන්නේ මොකද්ද? අර ඉංග්‍රීසි වචනයක් දාලා මේක තෝරන්න යන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්ත කට්ටියකින් යම්කිසි වචනයක් මොනවා හරි කියන්න ගියට පස්සේ එයාට ටිකක් කල්පනා කරලා සිංහල පදේ ඉන්නේ නැතුව ගහම ඉංග්‍රීසි පදේ එකට එනවා. ඒවා තමයි දැන් අපි ඒකත් මිශ්‍ර වුණා. ඒ රංගනවා රංගපානවා කියලා ඇඩ් කරනවා කියවම ලේසි ඉක්මනට එනවා. ඉතින් ඇඩ් කරන්න ලේසි. රංගපානවා කියන වචනේ ගන්නවට වැඩිය තමයි මොකද රංගපාන ඇඩ් කරනවා කියන්නේ. අන්න ඒක ආව විදිහට ලේසියට වදිනේ. ඉතින් ඔයගේ වචන හරියට එනවා බොහොම ලේසි. අර කෙටි වචන ඒ වගේම යම්කි තමන් වැඩිපුර භාවිතා කරන ප්‍රියමනාප භාෂාවක වචන ඕවා තමයි ඔයිනට ආදේශ කරන්නේ. ඉතින් අද මේ ඉංග්‍රීසි ආදේශ කරනවා වගේ සිංහල වචන වලට කතා කරන වැඩි හරියක් ඒ වචෙන් දාලා කතා කරන දැන් පුරුදු වෙලා තියෙනවා වගේ. ඔන්න ඒ කාලේ සංස්කෘත භාෂාව අද ඉංග්‍රීසි වලට වැඩි හුඟක් හරමර වෙලා තිබුණා ලෝකෙ. සංස්කෘත භාෂාව දන්නවා කියන එක ලෝක භාෂාවක් වුණා. වෙන රට ගිහිලා කතා කරනවා නම් සිංහලෙන් කතා කරන්න බෑ සංස්කෘතයෙන් කතා කළ හැකි ඒ භාෂාව දන්නා ඉන්නවා. ඒක නම් හොඳ තැනක් තිබුණා. අද ඉංග්‍රීසි වලට වගේ. ඒ නිසා මොකද බුදුරන් වහන්සේ දේශනා කළ ලෝකායත සාසල වික්ෂුව හදාරන්න එපා කිව්වට ඒව හදාරන්න පටන් ගත්තා ඒ විදිහට. මොකද රටින් රට ගිහිලා කතා බහ කරලා ඒ වගේ ෆිරිස් එක්කලා එකතු කරන් රජවරු හිතුවරු ඇමතිවරු එක සාකච්ඡා කරන්න කතා කරන්න ලෝකේ යම්කිසි වැදගත් හේලට ඉගෙන ගත්ත ඔය මේ විවිධාකාර පුරෝහිත බ්‍රාහ්මණයෝ එක්කලා කතා කරන්න ඒ වැඩි සංස්කෘත භාෂාව හරි වැදගත් වෙච්ච නිසා හාමුදුරුවෝ ක්‍රමක්‍රමී හරි වැදගත් භාෂාවක් කියලා අර වැවැත් ගැන කතා පැත්තක දාලා සංස්කෘත භාෂාව හදාරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ සංස්කෘත භාෂාවේ වචන වලින් බුදුදහමේ සිංහල වචන හංගලා දාලා පැත්තකට දාලා ඒවා හංගල ගහලාම දාලා අර ඒ වෙනුවට සංස්කෘත භාෂාවේ වචන දැම්ම. පටිච්ච සමුප්පාද කියන එක ප්‍රතිත්‍ය සමුප්පාද කිව්වා. සංස්කෘත කළා. පිළිසමුපා කියන එක පැත්තකට ගියා. අරි අටෙන්ගේ මග කියන එක පැත්තකට ගියා. අරියෝ අට්ටාංගිකව මග්ගෝ කියන එක අරි අටෙන්ගේ මග් කියන එකදලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා. මොනවා කරන්නද අපිටත් ඔක තමයි දැන් පුරු වෙලා තියෙන්නේ. අරි අටෙන්ගේ මග් කිව්වම මේ මොකද අර ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද අරි අටෙන්ගේ මග් කියන එක අපිටත් දැන් අහන්න වෙනවා. දැන් ඒකම තමයි තේරුම් ගියේ. මොකද අර දීපිකේ පස්සේ සිංහල භාෂාවට මේකයි සිංහල වචන කියලා සංස්කෘත වචන ඔකලම දීලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? දැන් අපි හුරු වෙලා තියෙන්නේ මේ වචන කතා කරලා. ඒ හැම වචනයකටම කර්මය ආදි වශයෙන් ඔක්කොම පුනබ්භව කියනවා. පුනර්භව කියනවා. සංස්කෘතෙන් කතා කරනවා. දැන් මේවා සිංහල වචන කියලා හිතා ඉන්නේ. මේ හැම එකක්ම සංස්කෘතෙන් අරගෙන තියෙන්නේ. ඉතින් අන්නේ වගේ තැන් තියෙනවා. ඉතින් මේ වගේ මේ අනිච්ච අනාත්ත කියන වචන දෙක වෙනුවට අනිත්‍ය අනාත්ම කියන දෙක ගත්තා. දුක්ඛ කියන එක කියන්න බැහැ අමාරුයි. දුක්ඛ සංස්කෘත වචන දුක්ඛ කියන්නේ වෙයිස දුක්ඛ කියලාම තවත් භාවිතා වෙනවා. අපි දීලා තියෙන්නේ ඕක තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කෘත වචන තුන ත්‍රිලක්ෂණ පෙන්නන ත්‍රිලක්ෂණ කියන වචනේ මොකක්ද? ත්‍රිලකුණු කියන සිංහල වචනේ ත්‍රිලක්ෂණ කියලා දුන්නා සංස්කෘත වචනේ. දැන් සංස්කෘත නැත්නම් එහෙම අපිට බුදුදහම තෝරන්න බැරි තත්ත්වෙටපත් කරන්නේ. දැන් ඊට පස්සේ සංස්කෘතයිද සංස්කෘත කියන්නේ මොකද්ද? ඇයි බුදුරන් වහන්සේ තහනම් කළේ? ඕක ඉගෙන ගන්නත් එපා. ඕකේ මාගේ ධර්මයේ ওই භාෂාවට නගන්නත් එපා. වාචනා මාර්ගයට නගන්නත් එපා. යමෙලු තෙකුල කියලා දෙන්නේ එක්කලා ওই ත්‍රිවේද පලප්‍රාප්ත බ්‍රාහ්මණයෝ දෙන්නේ මහණේලා ඉදලා ওই දෙන්නා මහා අහංකාරකමට බුදුරන් වහන්සේ ගිහින් කියනවා. ස්වාමීනි මේ එක එක කුලෝලින් එක එක ගෝත්‍රවලින් එක එක ජාතිවලින් ඇවිදලා මහණේලා ඉන්නා මේ එක එක පිළි. ඒ පිළි මේවා දන්නේ නැහැ. මේ වහන්සේ දේශනා කරන ධර්මයේ සකායි නිරුක්තියෙන් කියවරු. සකායි නිරුක්තියේ වචනේමයි දාලා තියෙන්නේ. මොකද සෝකීය ව්‍යවහාරී. ඊයේ මේ ධර්මයේ අර්ථ විපරීත කරනවා. මේ ධර්මයේ ගැළපෙන්නේ නැති ඒවා කියනවා. මෙහෙම කියොත් මේ ධර්මයේ වෙනසිල යනවා. ඒකෙන්ද අපි සංස්කෘත ඡන්දසර නගන්න. අපි හොඳ දක්ෂය ඒකට. මෝග පුරුෂයිනි මෝලියෝ. උඹල මොනවද කියන්නේ? බුද්ධ වචනේ ඡන්දසර නගන්න. සංස්කෘතයෙන් නගන්න. නිග්‍රහ කරලා නීච කරලා පෙන්නවා. යමෙක් එහෙම කරනවා නම් දුකුලාය වැතා. කිසි කෙනෙක් මේ ධර්මයේ සංස්කෘතයේ නවාචනා මාර්ගෙන් නගන්න එපා. මානනි සකායි නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්න මම අවසර දෙනවා. බුද්ධ දේශනාවේ මේක තීරණා. අර යමෙලු තෙකුල දෙන්නට නිග්‍රහ කළා. බලාපොරොත්තු වෙන්නත් එපා. ඔය සංස්කෘතයෙන් නගන්න. ඇයි එහෙම කිව්වේ? අනික් භාෂාවට එහෙම නොකිය. සංස්කෘත කියලා භාෂාවක් නැහෙනි. අර පාන් පාන්සුනා වගේ තමයි සංස්කෘතය හැදිලා තියෙන්නේ. ළමයා පාන් ගෙඩියක් දියන්කෝ. කිය කිය හිටපු ගෑනි රට ගිහින් ආවට පස්සේ ළමයා පාස් තියනවාද කියන අහනවා. කඩේට ගිහින්. ඉතින් මොනවා කියන්නේ? අර කොල්ලන්ට මේ කියදන්නේ නෝනා පාස් නැහැ කේක්ස් තියනවා කිව්වා. මෙන්න මේ වගේ ඒ වගේ ක්‍රමයක් හැදෙනවා. අර ඉංග්‍රීසි කතා කරන රටකට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා ආවට පස්සේ අමුතුරුවක් හැදිලා මෙහාට ආවට පස්සේ අර පාංගිරිය ඉල්ලුවේ කියලා පාංගිරිය දැන් ඉල්ලන්න බෑ. ඔන්නෝම ක්‍රමයේ විදියක් එනවා. ඉතින් එහෙම ඇවිදලා තමයි මේ බුදුරන් වහන්සේ වෙන්නේ. මේ අමුතු භාෂාවක් නෙවෙයි. මේ සුද්ධ මාගදී භාෂාවේ තියෙන පදේම තමයි අපබ්‍රහ්ම මේ හරවර කළේ. හරවර කළා මාන්නාකාරකම ලොකු කරලා කතා කළා. ඒක තමයි මේ අර සාමාන්‍ය මාතුමයි මාතුරු කරගත්තේ. පීතුමයි පීතුරු කරගත්තේ. පීතුරු පීතුරා නෙවෙයි පීතු පීතුරු වුණා. මාතුරු මාතුලා හිටන් මේ මේ සුද්ධ මාගදී හැදුණා නෙවෙයි. නමුත් ඒගොල්ලෝ ඊට පස්සේ කියන්න පටන් ගත්තේ සංස්කෘත තමයි පළවෙනි දෙයියන්ගේ භාෂාව. ඒකෙන් තමයි අනික් අවිධින කියලා පස්සේ හදාගත්තා. නමුත් යථාර්ථයේ මොකද කරන්නේ? මාගදී භාෂාව සියලු සත්‍යයන්ගේ මූල භාෂාව. ඒ භාෂාවට අහංකාරකමට රුකු කරන්න ගිහිල්ලා ඒ වචන හරවර කළා. හරවර කරලා කතා කරන්න හදාගත්ත එකෙන් සකස් කරගත්ත භාෂාවක් ඒවා සංස්කෘත භාෂාවක් හැදුනා. ඔන්න ඔය සංස්කෘත භාෂාව තමයි අදත් ලොකු කරගෙන තියෙන්නේ. ඉන් ඔය එක එක දැනුම් ලබන්න ගියාම භාෂා ශාස්ත්‍ර හදාරලා ඒගොල්ලෝ ඒ දැනුමින් දුන්නේ මොකද්ද? අර සිංහල අර්ථ තිබිච්ච හෙළ අර්ථ බොහෝම හොඳට ගැළපිච්ච වැටහිච්ච අර්ථේ පැත්තකට දාලා සංස්කෘත පදයක අර්ථයක් ඒකට ගැප් කළා. අනිත්‍ය විග්‍රහ කරන්න කියලා අනිත්‍ය කියලා සංස්කෘත පදේ දැම්මා. අනිත්‍ය කියනට ඒගොල්ලෝ දෘෂ්ටිගත වෙලා ඒවැ නිගමනය කරලා තිබුණේ සංස්කෘත කට්ටි. සංස්කෘත දැරුවේ බ්‍රාහ්මණයෝ, බෞද්ධයෝ නෙමෙයි. වේති වේද පරප්‍රාප්ත බ්‍රාහ්මණ කියන කොට්ටාසේ ආත්ම දෘෂ්ටියෙන් ලබාගෙන හිටපු අය. ආත්ම දෘෂ්ටිය වැළඳගෙන මහා දැඩිව අල්ලාගෙන හිටපු අය. සාස්වතවාදී. ඒකෙම හිටපු පහර ගහන කට්ටිය උච්ඡේදවාදී අල්ලාගෙන හිටියා. ওই වාද දෙකේ තමයි හිටියේ. ඒ සාස්වතවාදී තමයි බ්‍රාහ්මණයෝ බොහෝ කොට හිටියේ. හිටපුවා මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ වචන දීපු අදහසක් තියෙනවා නම් ඒ අදහස තමයි අපිට ආයිසරයා සිංහල අර්ථයේ මේකයි කියලා අර්ථ වශයෙන් විග්‍රහ කරලා දුන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ අදහස දුන්නා. ස්ථිර නැති නිසායි අනිත්‍ය කියන්නේ කියලා. දැන් එදා පටන් දුන්න වචනේ අනිත්‍යයි කියන්නේ මොකද්ද? ස්ථිර නැහැ. ඕකම කාවැදිලා කියාගෙන ආවහම දැන් අපිට අනිත්‍ය කියනකොට මතක් එන්නේ මොකද්ද? ස්ථිර නැහැනේ. යද අනිත්‍යං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් ස්ථිර නැහැ නම් ඒක දුකයි. ඔය ප්‍රශ්නේ ආවා. බල්ලේ පහරලා තියෙනවා. ගන්ධසාරේ වේ. දැන් මොකද වෙන්නේ? දුකද සැපද දැනෙන්නේ? අවිර දුක දැනෙනවා. සැපයි කියන්නේ ඒක බලු බලු පිටි ගන්න දෙනකොට. එතනක දුකක් දැනෙනවා. බලු පිට ස්ථිර හින්දාද නැත්නම් නැති හින්දාද දුක ඇවිනේ? පොල්ල හිතර වන්නේ ඉන්නේ. දැන් බලු පිටක් නිසා දුකක් ආවේ බලු පිට ස්ථිර හින්දාද නැති හින්දාද? එහෙම එකක් සම්බන්ධයක් තියෙනවද කැලලක්වත් ගෑවි. නෝ තම ප්‍රිය නොකරන තැනකටපත් උනා වෙන හේතුවකින්. ඒක කැමැතියේ නෑ. කැමැත්ත මොකද්ද? අප්‍රිය දුර්ගන්ධයෙන් වෙන් වෙලා ඉන්න නම් කැමැති. නෝ කිරුවට බලු පිට ස්වභාවය තියෙන බලු වසුරු පිට ගඳයි. ඒක අවුවට කරෙන්න පැත්තේ ඉන්න බැරි ගඳ ගන්න පටන් ගන්න. තවත් ගඳ වැඩි වෙනවා. බලල් වසුරු පිටක් තියෙනවා ගන්ධසාරේ ඉන්න බෑ. ඉන්න ආයේ වහ ගන්නවා අකුල ගන්නවා. මොකද? සැපද දුකද දැනෙන්නේ? ඇහුවා. මොන සැපද ඉතින්? දුක් ගොඩට වැටෙන එක තමයි දැන්. ඇයි? ඉතිරි නැති හින්දාද? පොඩ්ඩක්වත් ගෑවිලාවක් තියෙනස බලමු දුකට හේතුව අකේකි. කෑමක් තියෙනවා. හරි සුවඳයි රසයි. හරි ප්‍රියයි. ගෙනහලා මොකද කරන්නේ? කවුරු හරි ගන්න බැරි වෙන්නේ යතුරු දාලා පාරා තියෙනවා. හැබැයි අහ ෆිට්ටි එක දාලා වහලා තිනා අහ වෙලා තිනා සුවඳ. කවුරුත් මේක අල්ලන්න එපා. මේක ගිනා තියෙන දානෙට. නැත්නම් මේක ගිනා තියෙන හිට ආල් කට්ටි ඉනෝ නෑ දෑ වෙනවා. ඒගොල්ලන්ට ගන්න. අර පොඩි කවක බල බල කෙලහලහලා යනවා. අන්නාසි ගිරියක් තිනා සුවඳේ වේ. උඹ පොඩි එක හරි කැමති මේක කන්න. ඌ අඬනවා දෙන්නේ නැතුව. ඇයි පුතේ? ඉතිරෙන දෙහිඳ දලන්න. අර පොඩි එක හමු කර දන්නන්නේ දැන්. අන්නාසි ඉස්තිර නැති හින්දාද? ඌ කැමැති අන්නාසි කන්න උඩ නෑ. ඌගේ කැමැත්ත ලැබුණ නැති හින්දා නේද අනන් දුක් වෙන්නේ. ඌ නිසි දෙයක් තියෙනවා. යමක් ප්‍රිය නම් මනාප නම් බලාපොරොත්තු වෙනවනම් ඒක හොඳට තමන්ට අවශ්‍ය විදිහට සිද්ධ වෙනවනම් ඒවා නිසි ඉස්තිර කතාවක් නෙමෙයි උතන පෙන්නේ. එහෙම නැත්නම් අනිසි. එහෙනම් යම් කිසි දෙයක් පරිහරණය කිරීමේදී ඔය සාමාන්‍ය පුංචි උපමා දෙකක් ඔය කිවි දෙකක් තුනක් ඔක මූල ධර්මයක් තියෙනවා ලෝක සත්‍යය ප්‍රිය කරන මනාප කරන යම් කිසි දෙයක් ඇද්ද මේ සියලු දේක පරිහරණයක අවසානයේදී වෙන දෙයක් බුදුරජාන් වහන්සේ න්‍යාය අනුකූලව දේශනා කළා අන්න ඒක තමයි දේශනා කළේ පටිච්ච සමුප්පාදය කියලා දුක්ඛාර සත්‍ය ප්‍රාක්‍රමයකින් දේශනා කළා මොකද්ද දුක්ඛාර සත්‍ය සහ දුක්ඛ සමුදාය සත්‍ය පටිච්ච සමුප්පාදය කියන ධර්ම න්‍යායයෙන් විග්‍රහ කරලා දුන්නා අන්න ඒකදී පෙන්වා දුන්නා අවසාන ප්‍රතිඵලය දුකට හේතුවකින් ගොඩනැගෙන දුකක් ගොඩනැගුවොත් ඒක දුකක් බව ඔප්පු කරන අවසාන ප්‍රතිඵලයක් හම්බ වෙනවා අන්න එතන ඒක බලන්න මොකද්ද ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේ තස කේවරස දුක්ඛකන් දස සමුදය හෝති මෙන්න අවසාන ප්‍රතිඵලය කොච්චර ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත්තත් කොච්චර ආස්වාද විඳගෙන ඉඳ හැදුවත් ඒකේ අවසානයේ කෙලවර වෙන්නේ මොකෙන්ද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියන දුක්ඛ ස්කන්ධය ගොඩනගලා වදයා දීලා හිංගියා හිංසාවක් දීලා ඉතින් ඇහුවත් කෙනෙක්ගෙන් ජරා මරණ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපදිනවා නම් ඒක පරිහරණය කරන එක නිසිද අනිසිද කියලා ඇහුවොත් කවුද නිසි කියන්නේ ඒක පරිහරණය කරන එක නිට්ටේද අනිත්‍යද කිව්ව කොහොමද ධර්මයේ ගැළපෙන එකක් ඉන්නේ අදහස මින වහපු දැන ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරනකොට ඔය අනිත්‍ය කියන සංස්කෘත වචනේ දිලා ඉතිරණයක් කියන අදහස දෙන්නේ නැතුව එහෙම එකක් අහලකටවත් තරන්නේ නැතුව කතමාචානන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳ අනිච්චයි කියන්නේ මොකද්ද ඒ අදහස මොකද්ද ඒ සංඥාව මොකද්ද වැටහින්නේ කියනකොට ඉදානන්ද වික්කු සබ්බ සංඛාරීසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා කාරණා තුනකින් පෙන්වන්නේ මේ අනිත්‍යයි කියන්නේ මොකද? මේ සියලු සංඛාර අනිත්‍ය වෙන්නේ කොහොමද? අට්ඨියති හරායති jigucchati. දැන් මේ වචන වලට සිංහල තේරුම් දීලා තියෙන්නේ සිංහල දන්නේ නැති හින්දා. මොනවා හරි ගැලපෙන එකක් කියලා ඒකට ආපු වෙලාවට දුන්නා. මෙන්න මේ කාරණා තුනකින් පෙන්නවා. අපේ පැරණි හෙළ අටුවාවල මේ වචන වල තේරුම තිබුණා. ඒ තිබිච්චව ලෝ වැඩ සංගරාවේම අදක් තියෙනවා. ඒ වට ගත්තේ එදා හෙළ අටුවාවේ තිබිලා ගිලිහෙන්ද ඉස්සෙල්ලා කොහෙන් කොහෙන් හරි ඉතුරු වෙච්ච වචන ඒ කාලේ තිබිලා අපේ තේර පරපුරේ හිටපු උතුම් හාමුදුරුවරු එදා ඒ වචන ලස්සනට පැහැදිලි කරලා හර්ථේ දීලා තිබුණා. මස්ලී නැති යට බලුලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ ලිස් ඒ හැපතර ලොව නොසිතන්නේ දොස් නොපෙනුනු මිස දුක්මයි වන්නේ සම්පූර්ණ ලස්සන දුන්නන්නේ අනිච්චයන් දුක් වෙන හැටි අනිච්ච කියන්නේ මොකද අට්ටිය ඇති අනිච්චයි දොස් නොපෙනෙන මිස දුක්මයි වන්නේ අනිච්චයන් දුක්ඛයි දැන් කොච්චර ලස්සන තේරුවාද ලෝවැඩ සංග්‍රහ ලිව්වේ එදා හිටු විදාගම මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ සෙල්ලම් නෙවෙයි ඒ උතුම්ම දහම් අර්ථ හොඳට දැනගෙන හිටියා එදා වෙනකොට පස්සේ තමයි ඉවරටම ඉර වුණේ අන්න ඒ කාලේදී පෙන්නා දුන අට්ටිය ඇති කියන එකේ දුක ඇති වෙන හැටි දොස් නොපෙනෙන මිස දුක්මයි වන්නේ දොස් පේන්නේ නැහැ වැහිලා ආස්වාදී හිත වෙන්නේ මොකද්ද? මස්ලේ නැති යට වලුලේව කන්නේ. මස්ලේ නැති ඔය මස් කඩියක් ළඟ ඉන්නකොට මොකද කරන්නේ? මස් ටික රැහැලා ඔක්කොම කරලා ඉතින් ගත්ත ඇට කෑල්ලක් විසි කරනවා බල්ලෝ බලා ඉන්නකොට. ඌ ඕක අරගෙන ගිහිලා ඉතින් හප හපා ඉන්නවා. උගේ බල පිළින්ද මොනවත් ඒක ගන්න දෙයක් නෑ ගඳ විතරක් තියෙනවා. කොච්චර හප හපා හිටියා බල්ලගේ බල පිළින්නේ නෑ මස් කන්ට හප හපා හිටියා. කුස් පිරුමක් ඵලයක් නොලැබෙන්නේ. නොලබන්න අන්නේ වෙන සැපතක් තියෙනවා මේ පංචකාම සම්පත්තිය කියන එක බල්ලෝ මස් කටුළු වල ආස්වාදින්න හොයනවා වගේ වෙලා මස් කටුළු ඕන බල්ලට කවදාවත් බඩපිලා සැනසීමක් නැතුව වගේ පංචකාම ආස්වාද පස්සේ යන්නාවේ කාට කවදාවත් ආස්වාදින් සැනසීමක් ලැබිලා හිටන් මට දැන් හරි කියන වචනේ ඉන්නේ අසහනෙන් පිළිනව මිසක් හැමදාම බල්ලා රහ බල බලාම විඳිනවා රහ බල බලාම හපනවා ඔහුගේ බඩ පිළින්නේ අසහනෙන් පිළිලා රූපකාම සද්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම පස්සේ ඔන්න ඔය මායා ආස්වාදීකට හැවිලා හොය හොයා හඹාගෙන යනවා කවදාවත් ඇති වෙලා නැහැ අසහනෙන් මිදිලා නැහැ දොස් පේන්නේ නැතුව මිසක් අසහනකාරී දුක්ඛ මානසිකත්වයක් උඩ නැගිලා මිසක් වෙන දෙයක් නැහැ මෙන්න අට්ටි යති ඔන්න අනිච්ච දැන් ස්ත්‍රී නැති කතාවක් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළා නේ අනිච්ච කියන එකට. පැහැදිලිව දේශනා කරපු තැන. හරායති. හරයෙන් තොරයි. බුදුරජාණන් වහන්සේම හරයෙන් තොරේක වෙන්නන දීපු උපමාවක් තමයි කෙහෙල් කඳක් අරගෙන හරයක් ඕන මිනිස්සෙක් ලීයක් අරගෙන පළලා හිටන් ඇතුලේ හරේ ගන්න ක්‍රමයේ දැනගෙන. එක්තරා මෝඩ මිනිස්සෙක් ඇලේට ගියාම හම් වෙනවා හොඳ ඇටි කෙහෙල් කඳක්. කපලා ගන්නවා. හොඳ ඇද නැති හරයක් ඇතුලේ කොවුලක් තියෙනවා කියලා හිතාගෙන පොත්තෙන් පොත්ත අරිනවා. කොවුල හොයන්න. අවසාන පොත්ත එනකම් බැලුවත් අර පොතුගොඩ මිසක් කවදාවත් කෙහෙල් කඳේ කොයින්ද හරයක්. හරයක් නැති කෙහෙල් කඳක් වතුර ගහලා ගත්තාම හරයක් නැතුව වාගේ තමයි. අන්නේ උපමාවකින් වෙන්නලා පින්නවා. හරායති කියන්නේ ඔන්න ඔහොමයි. මේ ප්‍රියයි මනාපයි හරි හොඳයි හරි වැදගත් කියලා හිතර කියන කරන දේවල්. මොකද ඒකෙදි විච වැදගත්කම කියලා හොයලා බලනකොට අපි හැවටුණා මිසක්. අසාර දෙයක් පස්සේ සාරයි කියලා හිතාගෙන හිතුවා කිව්වා කළා මිසක්. වෙන හම්බෙච්ච හරයක් නැහැ අනන්ත සංසාරේ වටන්ගෙන මේ වෙනකම්. ඉදිරියටත් ඔච්චරයි දැනුත් ඔච්චරයි. ඔන්න ඕක දැකනන් දකිනවා. ඕන්න ඕකට අනිච්ච කියනවා. අනිසි. පරිහරණයට නිසි නෑ හිමියෝ. ජිගුච්චති. අන්තිර බලනකොට රංකඳ රංකඳ කිව්වල මොන රංකඳකද කියා තියෙන වල මුතුල ගොල කරන. ජීගු වලටනි. ජීගු දෙක තමයි ජීගු කිව්වේ. ජිගුච්චති ඉච්ච වෙලා තියෙන ඒකට. කැමති වෙලා තියෙන්නේ ඕකට. මල මුත්‍රා ගොල් වල වලින් හදිච්ච කයකට තමයි මේ ආසාවෙන් බලා ඉන්නේ. එන අනිච්ච කියන්නේ මොකද්ද? මේ කය මල මුත්‍රා ගොඩක් මිසක් ගණ්ඩ හරයක් ඇති එකක් නෙමෙයි කියලා දැනගත්තාම අනිච්ච දැක්කා. එතකොට දකින්නවා යමක් අනිච්ච නම් අනිච්චයි කියන නිගමනය මොකක් නිසාද? ගණ්ඩ හරයක් සාරත්වයක් නැති දුකට ඇදලා දවන දෙයක් නිසා. ඒ නිසායි අනිච්චයි කියන නිගමනය ගත්තේ. ස්ථිර නැති කතාවක් නෙමෙයි. අනිසි කියන නිගමනයක් ගත්තේ ඒකයි. එන අනිසි නම් දුක නිසා අනිසි කියලා ගත්තා. අසාර නිසා අනිසි කියලා ගත්තා. දැන් එන එක වචනයක් ගන්නකොට වචන තුනක් කැටිව වැටුණා. මොකද්ද වුනේ? යමක් අනිසි කියලා දැක්කනම් දුක නිසා අසාර නිසාම අනිසි කියලා දැක්ක. දුකයි කියලා දැක්කනම් අනිසි නිසාම අසාර නිසාම දුක ගොඩ නැගෙනවා කියලා දැක්ක. අසාරයි කිව්වනම් අනිසි නිසාම දුක නිසාම අසාරයි කියලා දැක්ක. එහෙනම් මේ පද තුනේ කියලා දකින්න. අනිසි දකින්නකොට දුක දකින්න අසාර දකින්න. දුකයි කියලා වටහනකොට අනිසි දැකලා තියෙන අසාරත් දැකලා තියෙන. අසාරයි කියලා වැටහෙනකොට අනිසි දුකයි ඒ නිසා අසාරයි කියලා දකින්න. අන්න දකින්න ක්‍රමී. මේ ලෝකේ දුකයි කිව්වොත් පෙනිපෙනී තියෙන සැප දුකයි කියන මෝඩයා මොකද්ද කියලා හිටන් ඔය උත්තරේට අල්ලගන්න සත්‍යක බුද්ධ ශ්‍රාවකෙක් හම් වෙලා හිටන් බුදුරජාන් වහන්සේ කොහොමද බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ ශ්‍රාවකේ හික්මවන්නේ මොකක් කියලාද? මේ සියල්ල දුකයි කිව්ව කොනක් අල්ලගන්න බලාගෙන හිටියා. ඕක තමයි හාමුදුරුවෝ. මේ ලෝකේ අනිච්ච නිසා අසාර නිසා වැලක් නැහැ කියලා දැනගෙන උන්වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. වැඩේ හරි කියන උන්වහන්සේකින් අල්ලගන්න වරුණා දුකයි කියන එක මේ තර්කවාද කරන්නේ. වලවක ගිහිලා ලොකු එකන කොහොමද කියන්නේ? වාග්ගෞතමයන්ගෙන් අහලා වල්නම් කො එයා හිම කිව්වොත් එහෙම වෙන එක කිව්වොත්. ශ්‍රාවකය වෙන විදිහක් කියනවා, නායකයා තව එකක් කියනවා. මොකද්ද මේ ගැළපීම කියලා මට අහන්න පුළුවන්. දුකයි කිව්වොත් මං අල්ලගන්න තේරුම් දුකලා මේ ලෝක සත්‍යය දැරිසරනවා. කොනක් අල්ලගන්නවා. හැබැයි බුදුරන් වහන්සේලාට ගියා උන්වහන්සේ ඒක දන්නවා යනකොට ඔබ වහන්සේ මොකක් කියද මේ ශ්‍රාවකෙ හික්මන්නේ? සියලු සංඛාර අනිච්චයි කියලා අනාත්මයි කියලා. දුකයි කියලා කියන්නේ කිව්වේ නේ. ඊළඟට එයාගේම කටින් ගත්තා යමක් අනිච්ච නම් අනාත්ම නම් උඹ කියහකෝ දැන් සැපද දුකද? දුකයි කියලා උත්තරේ යාට හොඳින් සිද්ධ වුණා. සත්‍යකට. මෙන්න මේ වගේ යම් කාරණා දෙකක් උඩ අනික කිය හැකි. යමක් අනිච්ච නම් අනාත්ම නම් ඒක දුකයි. යමක් අනිච්ච නම් දුක නම් ඒක අනාත්මයි. යමක් අනාත්ම නම් දුක නම් ඒක අනිච්චයි. මෙන්න මේ අනිච්ච දුක අනාත වචන තුන සෝලා ගන්න ඕනේ. මේ ලෝකේ අසාරත්වයේ මුල් කරගෙන ගණ්ඩ හරයක් නැති හිස් බව මුලා බව මුල් කරගෙන අන්නේක දකින ත්‍රිලක්ෂණයේ කිව්වේ ඕකට. ලක්ෂණ කියන වචනේ සංස්කෘත වචනේ ත්‍රිලකුණු කියලා කිව්වේ ඔන්න ඕකට. මේ ලකුණු තුන දකින්න ඕනේ මේ ලෝකයේ ස්වභාව තුන. ඉන් ලක්ෂණ කියන වචනේ අපිට ආවේ සංස්කෘත වචනයක්. ත්‍රිලකුණු කියන වචනේට. ඉතින් මෙන්න මේ ටික දැක්කනම් වැහිලා තිබිච්ච දහම ඇරෙනවා. අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ප්‍රඥාව නැගින උතින් මේ තිලකුණු වෙනෙහි කරනකොට ප්‍රඥාව නැගිනවා. නැගිනකොට මොකද වෙන්නේ? දුකයි කියන එක ඇත්තනේ මෙච්චර කාල සැපයි කියලා හිතා හිටියේ දුක් අඳ කරන්නේ. මුලාවක්නේ සැපයි කියන එක. මායා මුලාවකින් වහලා දුක් හදා ගෙන දිදී තිබුණා ඒකයි මේ ලෝකේ කියන්නේ ඕක දකින්නවා මෙන්න මේක තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ අන්තිමට දුක්ඛාර සත්‍ය හොතෙන්දි දකින්න අර තිලක්ෂණේ දැක්කා වගේම තමයි යම් තැනක දුක්ඛාරිය දැක්කොත් දුක් සමුදාය සත්‍යය දුක් නිරෝධාර සත්‍යය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාාර සත්‍යයත් මේ තුන මේකල දකින්නවා මේ හතරෙන් එකක් දැක්කොත් අනිත් තුන දකින්නවා මේකත් අර න්‍යාය ධර්මයක් වයි එහෙනම් චතුරාර්ය සත්‍ය දැක්කයි කියන්නේ දහම් මත පහළුණා ඉස්සර දැක්කම සෝතාපන්නුණා ඉතින් ඉහර දැකනම් වර්ධනය වුණා සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙන එකක් දකින්නේ මොකද්ද මනා සිහිනුවණින් චතුරාර්ය සත්‍ය දකින්න එකයි කරන්නේ දුක පිරිහින් දකින්න සමුදය දුරු කර යුතුයි කියලා දකින්න දුක කියලා දැක්කා දුක පිරිහින් දැනගත යුතුයි කියන නිගමනය කළා සමුදය කියලා දැක්කා සමුදය දුරු කර යුතුයි කියන නිගමනයක් ආවා ප්‍රඥාවි නිගමනය ප්‍රඥාවි තීරණය දුක නිරෝධය කියලා දැක්කා නිරෝධේ ප්‍රත්‍යස කළ යුතුයි කියලා නිගමනයක් ආවා දුක නිරෝධගාමී ප්‍රතිපදා මාර්ගය නනම් මාර්ගය කියලා දැක්කා ඒ මාර්ගයේ වැඩි යුතුයි කියන නිගමනයක් ආවා දැන් කවුරුවා කියලා දන්නේ නැහැ පරපත්‍ය රහිතයි මා විසින් කුමද්ද කළ යුත්තේ දුක පිරිහිඳ දැනගත යුතුයි සමුදය දුරු කළ යුතුයි නිරෝධේ ප්‍රත්‍යස කළ යුතුයි මාර්ගය වැඩි යුතුයි කොළන්න තියෙන උච්චරයි විමුක්තිය සඳහා දැන් ඉතින් පරපත්‍ය රහිතයි කිය ඕකනි මම දැන් ආවා සූත්‍රය ඉගෙන ගත යුතුයි කියන එකක් නෙමෙයි දැන් තියෙන්නේ දැක්ක දුක පිරිහිඳ දැනගන්න ඕනේ මේ දුකට හේතු වන තෘෂ්ණාව සාහවලින් දුරු කරන්න ඕනේ මේ දුක නිරෝධේ ලබන්නාව නිවි සැනසෙන සාන්තිය ප්‍රත්‍යක්ෂය කරලා ලබන්න ඕනේ මේ දුකට හේතුෙන් ප්‍රත්‍යක්ෂය කරගහ ප්‍රත්‍යස්ස උනාම ලැබෙනවා ඒකට මොකද කරන්න ඕනි මෙන්න මේ මාර්ගය වඩන්න ඕනේ මොකද වඩන්නේ මේ දුටු සත්‍යතාවයේ හරියාකාරී යලි යලි දැකලා දැකපු දේට අනුකූලව කල්පනා කරන සම්මාදීට්ඨියන සම්මා සංකප්පේ නගන්න ඕනේ ඊට අනුකූල වන්නා වූ දේට අනුකූලව වදින හැඩ ගහන්න ඕනේ. බොරුවෙන් කේලමෙන් පරිසෙයෙන් පලාපේ ලෝකේ පැත්තට නැඹුරු වෙනවා. ඒකට නැඹුරුලා හිටා වැඩක් නැහැ. මේ ධර්ම අවබෝධය කරගන්න ඒක හක් වෙච්ච ආරි ධර්මයට අවශ්‍ය කරන දේ කතා කරන්න ඕනේ. සම්මා වාචාවෙන් ඉන්න ඕනේ. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර කරන්න ගියොත් එහෙම මේකට ගැළපෙන එකක් නෙමෙයි වෙන්නේ. ඒකෙන් අහක් වෙලා හිටන් මේ ධර්මයට අනුකූලව මගේ ක්‍රියාව මෙහි යවන්න ඕනේ. සම්මා කම්මන්ත මේ ජීවන පැවැත්මක් ඇත්නම් අයුක්තියෙන් අසාධාරණ මේ ලෝක ආස්වාදින ජීවත් වෙලා වැඩක් නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට මේ ධම් තේරුම් ගන්නට දැහැමින් සාමීන් ජීවිතය ගත කරනවා නම් ඒක වැදගත් වෙනවා ඒකට. ඉන්න නෙමෙයි මේක වැදගත් මේ අවබෝධය ලබාගෙන පූර්ණ කරගන්නයි. ඔය දෙන සම්මා ආජීවය ලැබෙනවා. මෙන්න මේකයි උත්සාහ කළ යුත්තේ මේ ලෝකේ හදන්න බලන්න නෙමෙයි. ඒවා තැනට ඔබින් ඉදිරිය කරනවා මිස පළවෙනි තැනදී නෙවටන එක නෙමෙයි ලෝකේ තියෙනේ. එන වටින්නේ මොකද්ද? සෑදාවල් දෙකේ උත්සාහ කරලා වීරිය කරලා මේ අවබෝධය සඳහා යමසිහි කළ යුතුද? අන්නේටිය කරගන්න එක කියලා දැනගෙන සම්මා වායාමයේ වැඩෙනවා. ඊට පස්සේ කරන කියන හිතන හැම දෙයක්ම මේවා මෙහෙම කළොත් ලෝකෙ පැත්තට, මෙහෙම කළොත් අපායට, මෙහෙම කළොත් දෙව්ලොවට, මෙහෙම කළොත් බඹලොවට, මෙහෙම කළොත් නිවනට. මෙහෙම කතා කළොත් අපායට, මෙහෙම කතා කළොත් දෙව්ලොවට, සුගතියට, මෙහෙම කතා කළොත් බඹලොවට, මෙහෙම කතා කළොත් නිවනට. මේ ආදි වශයෙන් නිවනට හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් දැනගත්තාම ඊට අනුකූල ක්‍රියාකාරීත්වය එනකොට මොකද වෙන්නේ සම්මා සතිය එතන නැගිනවා ඊ අනුකූල ප්‍රතිඵල එනකොට ප්‍රතිපatti මාලා වේටි නැගිලා තියෙනවා සම්මා සමාධියේ ගහක කඳවා උම්මාව ගහට සාත්තු කරනකොට කඳ ලැබෙනilaට කඳ ලැබෙනවා ඒක ගහේ ස්වභාවය මල්පල ලැබෙනilaට මල්පල ලැබෙනවා ඒක ස්වභාවය එහෙනම් ගොවියාට කරන් තියෙන සාත්තු වාගේ අනික් කෙනේ කරන් තියෙන්නේ ඔන්න ඔය කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ටික කරගෙන යනකොට සම්මා සමාධිය ලැබෙනවා ප්‍රතිඵලයේ වශයෙන්. ඒ සම්මා සමාධිය සම්මා ඥානීයට පසුතලේ. සම්මා ඥානීය ලැබිලා සම්මා විමුක්තියට පහළනාම මාර්ගඵල අවබෝධය පූර්ණයි. කල යුතු හරිය ඔය විදියයි. ඒක තමයි විග්‍රහ වෙන්නේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කෝ විදියට තෝරා ගන්න ඕනේ. අනිත්‍ය වෙන හැටි. නිතරම හොයන්න ඕනේ ලෝකේ අනිසි වෙන්නේ මොකෙන්ද විවිධ ක්‍රමෝලි මේ චතුරාර්ය සත්‍යය විග්‍රහ කරනකොට වචන අප්‍රමාණයි බෙදීම් අප්‍රමාණයි පද අප්‍රමාණයි විවිධ ක්‍රමින් මේ චතුරාර්ය සත්‍යය අවබෝධින් ධර්ම දේශනා කළ හැකි මේ එක ක්‍රමයක් ඔය කිව්වේ ඔය ක්‍රම මේ ලෝකේ රැඳි සියලු දේවල් ගැන ඔය විදිහට අනිසි බව දුක අනත බව කියන මේ ටික තේරුම් ගන්න පුළුවන් විදිහට කටයුතු නිතර මෙනෙහි කළ බලනවා නම් ඊස්කන්ධ වශයෙන් සීකලා බලන්න පුළුවන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍රාම පන්න වශයෙන් මේ විවිධාකාරයෙන් මේක බලන්න පුළුවන්. ඒ ක්‍රමීට බලලා පුරුදු වුණාම තමයි කිව්වේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වචන අප්‍රමාණයි පද අප්‍රමාණයි බෙදීම් අප්‍රමාණයි ආදී වශයෙන් විග්‍රහ කළේ ඒකයි. එකකට සීමා කළා ජාති විදුක්ඛ ජරා විදුක්ඛ ආදී වශයෙන් කිව්ව වචන වලකට සීමා කළා හරියන්නේ නැහැ. ඊට හුඟක් එහාට යන්න පුළුවන්. ගිහිලා වනේ තේරුම් ගන්න. ඒ ඔයිටි තමයි කළේ යුත්තේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන උට මොකද්ද? මම නැහැ කියන අර්ථය ගන්නවා. න ආත්ම ආත්මයක් නැහැ. ආත්මය තියෙනවා කියලා ඒක අර්ථය. වච්චගත පරිබ්‍රාතික බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආත්මයක් තියෙනවද? උන්වහන්සේ උත්තරය දුන්නේ නැහැ. ස්වාමීනි ආත්මයක් නැද්ද? ඒත් උත්තරය දුන්නේ නැහැ. ඉතින් යන්න ගියා වච්චගත පරිබ්‍රාතික. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි වච්චගත පරිබ්‍රාතික මේ ප්‍රශ්න දෙක අහපහා ඇයි ඔබ වහන්සේ උත්තරයක් දුන්නේ නැත්තේ ඒකට? කියලා අහනවා. අන්නේ දෘෂ්ටික අන්නේ ලබ්ධික අන්නේ ශාස්ත්‍රවරයෙක් වන අන්නේ දෘෂ්ටික පිහිටලා හිටපු දෘෂ්ණා ගන්න ගතියට වැටලා හිටපු එයාට මේ බුදුරජාණන් වහන්සේ කියන එක තෝරාගන්න බෑ. වැරලා හරි බුදුරජාණන් වහන්සේ ආත්මය තියෙනවද හැබැයි ඔව් එහෙම කිව්වනම් අර මිනිස්සයා මොකද පිළිගන්නේ? එහෙනම් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රවාදී. අපේ වාදී හරි ආත්මයක් තියෙනවා කියන කට්ටිය බොරුවක් නෙමෙයි කියලා තියෙන වාග්ගෞතමයන් හත් තනුවත කරනවා. ඔය අදහතර වැටෙනවා. ලෝක සත්‍යෝ බොහෝ කොට සසරේ ඇවිදිලා තියෙන්නේ. ඒ වගේ බොහෝ දිනකේ මතය මෙන්න මේ ශාස්ත්‍රවාදී කරු කරනවා. අනාදී පටන්ගෙන නොමැරෙන එකෙක් ඉන්නවා මම කියලා. එයා මැරෙන්නේ නැහැ කවදාවත්. ඒ කය මැරෙනවා. ඒ මම කියන එක නෑ එතන යන්න යනවා. ගිහිලා ආයතරයක් ගැවකට යනවා. එතන කයක් හදාගෙන ඉනවා. ඒ කය වැහැරලා මැරෙනවා. එතන ඒ මම කියන එක නෑ එතන ගිහිලා වෙන ගැවකට යනවා. තව කයක් හදා ගන්නවා. ඔහොම ඔහොම අනාදීය පටන් ගෙන ඉනවා. මේ මම නැති වෙන්නේ නෑ. ඒ තමයි ආත්මය. මෙන්න ගත්ත නිගමනය. ඉතින් ආත්මය තියෙනවද කියලා අහනකොට අහන්නේ ඔන්න ඔය පක්ෂපාතීත්වයේ වචනයක් ඉල්ලන්නේ හදන්නේ බුදුරජාණන් වහන්සේගේ. ආත්මය තියෙනවද? ඔව් කියන්නේ නැති ඒකයි. ඔව් කිව්වොත් මොකද කරන්නේ? ඒ ශාස්ත්‍රවාදී පිරිස කෑ ගහනවා බවත් ගෞතමයන් වහන්සේ අපේ වැත්. අපි කියන එකම බවත් ගෞතමයන් වහන්සේ කියන අපිටම කිව්වා. ඔය වතින ගියට මහා විනාශයට පත් කරගන්නවා විකෘතියට පත් වෙනවා. ආත්මය නැද්ද අහනවා. නැහැ කිව්වොත් මොකද වෙන්නේ? උච්ඡේද වාදයේ කරගහගත පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආත්මයක් නැහැ කියන එකකින් අදහස් කරන දෙයක් තියෙනවා. මේ එක එකයි බොරු කතානේ ආත්මය කියන්නේ. මලාට පස්සේ ඔක්කොම ඉවරයි. ඔය ආත්මයක් ඇතුළෙත් නැහැ පිටත් නැහැ කොහෙවත් ආත්මය කියලා එකක් නැහැ. ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායු ධාතුවෙන් පඨවි ධාතුවෙන් ආකාශ ධාතුවෙන් විඥාන ධාතුවෙන් ධාතුවෙන් හතර හැදිච්ච තියෙන ශරීරේ මරණයට පස්සේ ඒක ඉදිරිච්ච ද්‍රව කුරස ආපෝ ධාතුවට යනවා. එතකොට ඒකේ උෂ්ණ කුරස තේජෝ ධාතුවට යනවා. වායුව වායෝ ධාතුවට යනවා. ගණ විවානිච්ච දිරච්ච කුරස දිරලා ගිහිලා පඨවි ධාතුවට යනවා. අර මනස් කියන හදිය විඥාන ධාතුවේ තියෙන එකකවත් නැහැ ඉතුරු වෙන්නේ. ඔය ආත්මයක් නැහැ. ඒසා පිම් කලා පව් කලා කියලා විපාක දෙන කවුරුවත් එහෙම එකක් ඉතුරු වෙන්නේ නැහැ. පිං කෙරුවා කියලා ඵල දෙන කෙනෙකුත් නැහැ. පව් කලා කියලා ඵල දෙන කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. වර්ධින් ඔක්කොම ඉවරයි. මෙන්න මේකට කියනවා ඒ කාලේ ආත්මයක් නැහැ කියන වාදේ. ඉතින් ඕකට එහෙම කිව්වොත් එහෙම නැද්දාගම ඕ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් අද අනත්තා කියන වචනේ ආත්මයක් නැහැ කියලා තෝරනවා. අනාත්මයි ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කියලා තෝරනකොට එදා හැම තීරුවන සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න අපි කියන වචනේ බෞද්ධ ගෞතම වහන්සේ අනුමත කරලා ඔය වචනේට වැටෙනවා. එතකොට කියනවා අර ඉස්සෙල්ලා ආත්මයක් ගැන අහගෙන හිතාගෙන තියනවා කියලා හිතා හිටපු එකනට ආත්මයක් නැහැ කිව්වොත් ඉස්සර අපිට ආත්මයක් තියෙනවා. දැන් මේ බුදු බෞද්ධ බුදුරයන් වහන්සේලාත් ඉස්සර තිබුණා දැන් නම් ආත්මය ඉවරයි. ඔහොම නිගමනෙට වහිනවා. තවත් මුලාවටපත් වෙනවා. යථාර්ථය දැනගන්න බැරි නිසා ඔය අන්නේ දෘෂ්ටියේ ඉන්නකම් අන්නේ ලබ්ධියේ ඉන්නකම් ආත්ම අතාවක් ඇත නැත කියන කතාවක් දින්ද බෑ. ඔන්න ඔය කාරණේ බුදුරන් වහන්සේ විග්‍රහ කරලා දුන්නා. එදා ආනන්ද හැඳුරුවන්න. අදත් වෙලා තියෙන්නේ ආත්ම ඇතද ආත්ම නැත කියන උත්තර දින්ද බැරි ඔන්න ඔය ප්‍රශ්නේ උඩ. බුදුරන් වහන්සේ පින්වන් පැවැදා පස්සේ චන්න ඇවති. චන්න කියන්නේ හාමුදුරු එදා. පැවිදිලා හිටියේ. ඊට පස්සේ අන්තිමට බුදුරන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනයත් පැනවීමට පස්සේ බොහෝම කලකිරිලා ගිහිල්ලා කර්මස්ථානයක් අරගෙන වඩනවා. ඇස මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි, රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්ම නෙමෙයි, අපේ වාසගෙන ඔය විදිහට. එතකොට චක්කුං අනිච්චං දුක්ඛං අනාත්තා නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති ඔය විදිහට වඩනවා. කොච්චර වැඩුවත් වැඩෙන්නේ නැහැ. මොකද මට වෙලා තියෙන්නේ පොඩ්ඩක්වත් මේ සසල කල කිරිනවා කියන එකක් මිදෙනවා කියන එකක් එහෙම එකක් දැයින්නේ. මේක හරියන්නේ නැහැ. මොකක් හරි අඩුපාඩුවක් ඇති අහන්න යන්න ඕනේ. කාගෙන්ද ඉතින් අහන්නේ? බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේදී මේ විතර දියා තින්නේ හොඳට ඔක්කොම දන්නේ ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු හම්බෙලා හිටා මේක අහගන්න ඕනේ කියලා ගිහින් උන්වහන්සේ ඉන්න දිහා හොයන්න ගියා. ගිහිලා විසිද්ධිය කිව්වා. ආනන්ද හාමුදුරු පෙන්නනවා බුදුරන් වහන්සේ පරායන වර්ගයේ ඒ සූත්‍රයක් ගැන විග්‍රහයක් කරලා මෙන්න මේ සූත්‍රයක පෙන්නලා තියෙනවා. සසල බොහෝ කාලයක් මම වෙමි, මම නොවෙමි කියන මෙන්න මේ දෘෂ්ටියෙන් ආපු ලෝක සත්වයාට මම නෙමෙයි කියලා අදහස ගන්නකොට අර උච්චේ දෘෂ්ටිය නැගෙනවා. මමෙක් නෑ කියලා. එතකොට මේ මාර්ගය වැඩෙන්නේ. මම වෙමි කිව්ව සාසර දෘෂ්ටිය වැඩෙනවා. එතකොට මේ මාර්ගය වඩන්න බාධායි. ওই දෙකින් අහක් වෙන්න ඕන. ওই කාරණේ විග්‍රහ කරලා දීලා මම කියලා ගන්න සුදුසු නෑ කියලා තේරුම් ගන්න බලන්න අදහස වෙනවා. ඒ වචනේ අහනකොටම යථාර්ථය වැටලා සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් එතකන් පෘථග්ජනෝ හිටියේ. අනේ ඵලය ලබා ගත්ත තැන පටන් ගත්ත තැන. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් විග්‍රහ වෙනවා. ඉතින් අන්නේකින් දකින්න ඕනේ මේ මමයයි ගන්න, මගේයයි ගන්න, මගේ ආත්මයයි ගන්න සුදුසු නෑ. අදහස එහෙම ගැනින්න ඕනේ. එහෙම නැතුව මම වෙමි කියලා ගත්තොත් එහෙම අර කියන්නා දෘෂ්ටියට වැටෙනවා වෙනදා තමයි එහෙම ගන්න ඉපයි කිව්වේ. ඉතින් ආත්මය අනාත්මය කියන වචන දෙකම ඒ අයගේ ගත දෘෂ්ටි වචන දෙකක්. ඉතින් ආත්ම කියන්නේ අනාත්ම කියන්නේ සංස්කෘත වචන දෙකක්. අත්ත අනාත්ත කියන්නේ පාලි වචන නැත්නම් අර මාගේ විදියට ගත වචනේ. පාලියට තමයි කියෙන්නේ පාලි වචනේ. අත්ත අනාත්ත. ඉතින් අත්ත අනාත්ත කියන එකේ සිංහල වචනයක් තියෙනවා. මොකද්ද? ආත අනාත. ආත කියන වචනේ අද හැඟවිලා තියෙන එක සිංහල වචනයක්. තෝරාගන්න කොහෙ තියෙන්නේ අහුවාම අනේ මන්ද ආතප්පාතක් නැතුව විභාගාතේ යන්න වුණා. ආතප්පාතක් ඔය කියුනේ වචනේ ආත. ආතක් නැතුව පාතක් නැතුව ආතප්පාතක් නැතුව යනකොට කියනවා ආත නැත්නම් ආත් අත් නැහැ. අනත්ත කිව්වේ අත්ත අනත්ත. දැන් ඔතෝලක අනාතයි. දැන් හැබැයි මං ඔබතෝරන මට බයිනවා. කවුද මේ අය? නෙමෙයි සමහර ස්වාමීන් වහන්සේලා පොත්වලත් නැති ත්‍රිපිටකෙත් නැති අටුව ආවිත් නැති ඒවාම මෙයා තෝරනවා කියලා. බුදුරන් වහන්සේ දේශනා කළේ ඒ කියපු එක පොතේ හොයන්න නෙමෙයි. ඒක අදහස බලන්න. ඒ අදහසේ ධර්මාබෝධයට ගැළපීම බලන්න. ධර්මාබෝධයට මනසේ ගැළපෙනවා නම් ඒක අහක දාන්න එපා. ඒක හරවා. ඒක බුද්ධ දේශනාව. අදහතින් තෝරා ගන්න වචනේ නෙවෙයි. ඕකයි විග්‍රහ කළේ. එනම් මේ ආත කියන වචනේ තමයි අත්ත කියන වචනෙන් අපි හරවත් කියලා හිතාගෙන ගත්තේ. අනත්තං අසාර කට්ටේ නන්ති. ඒක තෝරලා තියෙනවා මූලික අටුවාවක. අසාරාර්ථයෙන් අනත්තයි කියනවා. අනත්ත කියන අතෙන් තවත් එක එක ආකාරයෙන් ඔක අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. අනාත න අත අනාත. අතක් නැහැ. ආත පාත අත පත. තවත් කෙටි වුණාම අත පත සිංහලට මේ ඉන්නේ. ආත පාත කියන එක තවත් සිංහල මුල්ලට ගියාම අත පත කියලා එකට එනවා. අත පත කොහෙද තියෙන්නේ? අත පත නැත්නම් මොකද වෙන්නේ? ආත පාතක් නැති එකනාගේ ලක්ෂණේ පෙන්වන්න දීපු උපමාව. දැන් ඔය වචනේ උපමාවකින් හැදිලා තියෙන්නේ. හරවත්ව තේරුම් ගන්න පුළුවන් අර්ථය ගන්න පුළුවන් උපමාවක් තියෙනවා. මොකද පෙන්නලා තියෙන්නේ අතයි පතයි. බඩිකින්නේ ඉන්නවා. පතක් ගෙනහලා ළඟින් තිබ්බා. අත නැහැ. කන්නේ කොහොමද? මොකෙන් අනා ගන්නද? මොකෙන් පත් පත ලියාගෙන මොකෙන් අනලා කොහේ කටේ තියාගෙන මොකෙන්ද? අත නැහැ. න අත අනාත. කණ්ඩ වලිගිනි අත තිබුණා පත නැ මොනව කන්ද වත් පත නැන්නම් වලිගිනි අත තිබුණා පත නැන්නම් වලිගිනි ඒ තරහ ඉන් කණ්ඩ කන්නේ අත තිබුණාද වැරගුත් අතයි පතයි දෙකම නැන්නා අනාතෙන් අනාතයි ආත අපාතක් නැ දැන් කොච්චර ලස්සන පේනවද මේ ආත කියන වචනේ අත අතේ ස්වභාවයකින් අපිට දෙන උදව්ව අතකින් මේ පැවැත්මට යම්කිසි උදව්වක් දෙනවා ආධාරකයක් දෙනවා අතක් නැති කෙනාගේ ස්වභාවය යම්කිසි හලු පාලුවක් තියනවාද අන්නේ වගේ තමයි ආතක් නැන්නා න ආතන අනාතන අනාතන ඉතින් අපි සැනසුම හොයාගෙන ගිය මොකක් පස්සේද ලෝකේ පස්සේ සැනසුම හම්බ වුණාද දුක කොට නැගුණා බලාපොරොත්තු දැන් නිතුණාම මොකද කරගන්නේ මොකෙන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නද අතක් නැති කෙනාට වෙච්ච අසරණ භාවය වාගේ සැප හොයාගෙන ගිහිල්ලා සසර අතර මං එනවා මෙන්න අනාත වෙන්නේ නැහැ ඔන්න අනාත්ත දැන් බුදුරන් වහන්සේ දේශනා කරපු අර්ථයේ මෙතන තියනද බලන්න ඕනේ අන්න ඒ අර්ථයේ උතන තියනවා දැන් බලාගත්ත හැකි අනාත වුණොත් මොකද වෙන්නේ කාටවත් සැපයි කියන නිගමනය කරන්න පුළුවන් අන්න දකින්න හැටි අතක් නැහැ ආතක් නැ අනාතයි නිසි නැ අනිසි ඉතින් දුකයි පැහැදිලිවම දුකට හේතු කාරණා දෙකක් පේනලා තිනවා අනිසි අනාතයි ඔන්න ඔය ටික තෝරාගත්තාම දකින්න ලෝකේ ස්වභාවය ඕකයි ලෝ ධර්මතාවය නැ නම් දම් කියන්නේ ඒකයි ලෝක ධර්මතාවය කිව්වොත් සංස්කෘතයෙන් කරන්න දෙයක් නැ අපිට පද සමය දැන් කතා කරන්න දලා තියෙන ඉන් පදරිය කතා කරලා කවන්නේ අත්‍යවශ්‍ය දෙනවත් අර්ථ ඒකේ නියම අර්ථය ගන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ හරිය වැටුණාට පස්සේ දහම් මැස පහළ වුණාට පස්සේ ආයිතරයක් මොන જાතියේ පද ගිනාවත් පදීට උපත් පිළය වෙන පැතර නමන්න බෑ අදහස පළවෙනි වෙනවා ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ මොන જાතියේ වාසාවෙන් කතා කරලා කවන්නේ ඊට පස්සේ ඔහු මුලා කරන්න බෑ පදයෙන් වෙනස් කරන්න බෑ හැබැයි ඔතෙන් එනක ලොකු බාධකයක් මොකද වෙලා තියෙන්නේ මාන්නාකාරකමට හදව පදේ කියවෙනකොට මනස වික්ෂිප්ත වෙනවා. මනස උඩඟු වෙනවා. උඩඟු මනසට දහම අවබෝධ කරන්න බැහැ. තේරෙන්නේ නැතුව යනවා. සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඉන්න ඇයට දහම අවබෝධ කරලා හරි අමාරුයි. අදහසක් තෝරාගන්න තමයි මාතෘකාවක් මොන හරි උපමාවක් එහෙම කිව්වොත් එහෙම තෝරාගන්න බැහැ මොකද්ද කිව්වේ කියලා. උපමාව තෝරාගෙන දහම් දකින්න හැකියාව නැහැ. මොකද ඒක තියෙන්නේ හෙළ දහම තුල. හෙළ බස තුල සහ මාගදී බස තුල උපමාවෙන් දහම් තෝරන ලක්ෂණේ තියෙනවා ලක්ෂණ. අර අර කියන වචනේ ගත්ත ගාම මානසිකත්වයේ ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ උද්දාමීටපත් වෙච්ච මනසකින් ධර්ම අවබෝධයට බාධා වෙනවා. ඒකද හරි අමාරු වැඩක් මේ කාලේ වෙනකොට අර කරලා තියෙන අපරාධේ. හෙළ වචන අයින් කරලා ඒකට සංස්කෘත වචන ආදේශ කරලා 75% විතර හදලා තියෙනවා. දැන් අපි කතා කරන ගානේ මොකද වෙන්නේ? අර සංස්කෘත ආවාසයෙන් කතා කරන්න වෙනවා. මාන්නකාර වාසාවේ කැලියෝදි කතා කරන්න වෙලා තියෙනවා. නොදැනුවත්වම සිද්ධ වෙන්නේ මොකද? මනස උද්දාමීට වැටෙනවා. උද්දාමීට වැටෙනට පස්සේ කොච්චර මේ දහම් කතා කිව්වත් ගැඹුරු හරවත් අවබෝධය ඉන්නේ නැහැ. ඒකයි කාරණේ. හැබැයි මේක මං දැක මගේ අත්දැකීමක් තියෙනවා. සමාධි කවියේ හිත තිබුවොත් එහෙම මේ නිකන් කතා කරනට එන සංස්කෘත වචන කැලේ එකක්වත් ඒකේ නැහැ. ඒක ඔක්කොම අර ඉදාති විච ගුත්තිල කාවි ලෝ වැඩ සංගරාවි තිවිච්ච කවිවල තියෙන හෙළ වසිනවා. ඒ නිසා ඒකෙදි දහම් අවබෝධයේ හොඳ අවබෝධයේ පසුතලයක් ඇදිලා ඉතින් අවබෝධය ලැබෙනවා ඒ කාව්‍යමය සමාධි කාව්‍යමය දේශනාව. ඒක නිසා තමයි හැමදාම පූජාවේදී මේ පළවෙනි දේශනා කරපුවාම ඔකෙදි අවබෝධනොත් එහෙම ආයේ බුද්ධිල වෙනස් පැත්තකට හරවන්න බෑ. ඒ ධර්ම අවබෝධයේ පෙනිපෙනී සාහනෙටපත් වෙනවා. ඉතින් පටන් දුටු දහම් තුලයි යන්නේ. අදහත තුල අදහතුලින් ගිහිල්ලා වචනේ මොකක් වුණත් අදහත තුල ප්‍රගුණතාවයටපත් වෙලා ඉතුරු ඵලයේ පූර්ණ කර ගන්නවා. ඒ වාසනාව ලැබෙනවා. නියෝගිතව ලගන්ඩෝනේ විදිහට